ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසන ඔබන ගරු මන්තුමනි, මම හිතන්නේ වාසුදේව නානක්කාර මැතිතුමා තම කාලෝචිත යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන්නේ තුමාට ස්තුතිවන්ත වෙන ගාම අපි මං හිතන්නේ මේ මොහොතේ අපේ රටට විදේශ දූත පිරිස් විදේශ වලින් පැමිණෙන එක අපි ගරු කරන්න ඕනේ. අපේ රට තියෙන තත්ත්වය අනුව අපේ රටට විදේශ වලින් දූත පිරිස් ඇතුළු කණ්ඩායම් ඇවිල්ලා අපේ රට ලබා දෙන සහයෝගයට අපි මොන අවස්ථාවකවත් අපිට විරෝධත්වයක් පත් කළ යුතු නැහැ. නමුත් අපිට තියෙන ගැටලුව තමයි මේ රජයේ විදිහට මේන දූත පිරිස් වලින් දෙන කාර්යභාරයන් සංවා තබා ගැනීම. ඒ වගේ අපිට රටක් විදිහට අපිට ප්‍රජාතන්ත්‍රවාදීව මෙරට පුරවැසියෝ විදිහට අපිට දැනගන්න තියෙන අයිතිය වසන් කරලා මේ කටයුතු කරන්නේ කුමටද කියන ප්‍රශ්නේ වගේම මේ මොහොතේ මම හිතන්නේ අපේ රටට ආයෝජක වෙනවා නම් ඒ වෙනුවෙන් දූත පිරිස් එනවා නම් අපි පිළිගන්නවා වගේම මේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේ රට ගිල ගන්න රට විවිධ අපහසුතාවයන් වලට පත් කරන්න උදව් වෙනවද කියන එක තමයි අපිට දැනගන්න ඕනේ. ඒ නිසා නැතුව මේ එන ආගිය අයගේ තොරතුරු අපිට දැනගන්න සංචාරයට අවිල්ලා යන අයගේ තොරතුරු දැනගන්න නෙමෙයි අපිට අවශ්‍යතාවය තියෙන නිසා අපි ආණ්ඩුවට කියනවා මේ එන සාකච්ඡාවන් විනිදභාවයක් ඇතුව අපිටත් දැනගන්න පුළුවන් විදිහට මෙරට පාර්ලිමේන්තුවට අඩුමතරමේ ලබා දෙනවා නම් ඒක ජනගත කරන්න හැකියාව තියෙනවා. මේවා සංගවාගෙන කටයුතු කිරීම තුළ මේ අද අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කටයුතු කරන ආකාරයත් එක්ක ගත්තම අපිට විශාල සැකයක් තියෙනවා. ඒ නිසා මෙතුවක්කල් එතුමා රඟපාපු රංගනය දැන් වෙනස් කරලා තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ පුරාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1994 මේ රටේ එක්සත් ජාතිපක්ෂයේ නායකයා බවට පත් වෙච්ච මොහොතේ ඉඳලා එතුමා රඟ දැක්වුවේ එතුමා කටයුතු කළේ පක්ෂ විනාශ ජනප්‍රිය දේශපාලන පක්ෂ කුණු කූඩේට දාන්නේ කොහොමද කියන රංගනය. ඒක එතුමා ඉතා සාර්ථකව අවසන් කරලා දැන් අද උත්සාහ කරමින් ඉන්න අසාර්ථක උත්සාහයක් දරනවා. බංකොලොත් දේශපාලන පක්ෂ ගොඩනගන්නේ කොහොමද කියන උත්සාහය තුළ ඒ රූකඩ සම්දර්ශනේ අද පවත්වලා අවසන් කර මං හිතන්නේ අවසානයේ රූකඩ සම්දර්ශනේ අවසානයේ අර අපි දකිලා තියෙනවා ගම්වල ජහුටා රෝමේවා තියෙනකොට රූකඩ එහෙම පෙනලා ඉවරුනහම අපි දකින්නේ නැහැ මේකේ නළුව ටික. මේකේ රංග දැන්තක් ක්‍රියාශීලීව කට රූකඩ සම්දර්ශනයක් විශේෂයෙන්ම තිබුණාම මේකේ රූකඩ ටික නටවන මිනිහ අපිට පේන්නේ නැහැ. අපිට මේකේ අධ්‍යක්ෂකයා පේන්නේ නැහැ. හැබැයි අවසාන උනම් පස්සේ ඉස්සරහට ඇවිල්ලා බෙරකාරුන්ගේ බෙර සද්දෙන් අස්සේ අර නිවේදකයාගේ හඬ අස්සේ මේකේ අධ්‍යක්ෂකයා රූකඩ නටවපු මිනිහ එළියට ඇවිල්ලා ඔළුව පාත් කරලා ආචාර කරලා මහා ගාම්භීරව එළියට යනවා අපි දැකලා තියෙනවා. තමන් තමන් මේ වැඩේ දුන්නේ කියලා. අන්න ඒ වගේ තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතුවත් දවසක් මේරටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයම විහිළුවට ලක් කරගෙන මේරටේ ස්වාධීනයි කියනා වූ සියලුම ආයතන ටික විහිළුවට ලක් කරගෙන කරපු ජවනිකාව අවසන් කරලා තියෙනවා. ඒ වගේම මේ මොහොත අවසන් වෙනකොට අද අපිට මෙතුවක් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රටේ ජනතාවගේ උත්තරීතරයි කියලා හිතාගෙන අපි කටයුතු කරපු අපේ අධිකරණය තුලත් අපිට සැකකටයුතු හිතන විදිහට මේ ජවනිකාව අවසන් වුණේ. ඒකයි අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ. දැන් මේ ජවනිකාව උදේ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේකේ රඟපාල අවසන් වෙනකොට මෙතුවක් කාලයක් අධිකරණය තුළ දවස් 3-4 සතිය දික් කර කර හිටපු නඩුව එකපාරම මැයි මාසේ 11 වෙනිදා දක්වා දික් කරනවා. එතකොට අපිට මෙරටේ ස්වාධීනයි කියපු මැතිවරණ කමිෂන් සභාව මෙතුවක් කාලයක් තමන්ගේ රාජකාරියට හරියට විශ්වාස කර ඉටු කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහගේ රූකඩයක් විදිහට රඟපෑවා කියන එක අද බොහොම පැහැදිලිව අපිට පේනවා. සෑ එතුමලාගේ කාර්යභාරය හරියට නීත්‍යානුකූල ඉෂ්ට කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහට මේ ජවනිකාව කරගෙන යන්න මෙරටේ තමන්ගේ පක්ෂය බංකොලොත් භාවයට ජාතික ලැයිස්තුවට එනකම් මෙරටේ දමනන්තව ජනප්‍රියම දේශපාලන පක්ෂය කුණු කුඩේට දාපු උත්තමයා ඒ තමන්ගේ දේශපාලන පක්ෂය ගොඩනගන්න ලැබෙන උත්සාහයට මෙරටේ නීත්‍යානුකූල ස්වාධීනයි කියලා කියාගන්නා වූ සියලුම ආයතන ටික මෙරටේ ජනතාවගේ මුදලින් නඩත්තු වෙන ආයතන ටික හසුරෝපය ගැන අපිට විශාල බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ආයතන වල ස්වාධීනත්වයේ තමන් හරිනම් මේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම සියතින් ගෙල වැළදා ගන්න ඕනේ නැත්නම් සියතින් ගෙල සිඳ ගන්න ඕනේ. මේරටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න මේරටේ බොහොම මාරුවෙන් අපි ස්වාධීන කමිෂන් සභාව පිහිටව ගත්තේ. ඒ ස්වාධීන කමිෂන් සභාවල තියෙන කාර්යභාරය පාවිච්චි කරලා මේරටේ කූට උපක්‍රමශීලීයෙකුට මේරටේ දේශපාලන වශයෙන් බංගලොත් කරපු කෙනෙකුට අද තමන්ගේ දේශපාලන පක්ෂය ගොඩනගා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. රජයේ බංගලොත් කියනවා රටට මුදල් නැහැ කියලා කියනවා. හැබැයි අපි දකිනවා රජයට මේ තියෙන බිලියන 4-5ක් දීගන්න 6ක් දීගන්න මැතිවරණයට සල්ලි නැහැ කියනවා. හැබැයි මේ රංගනය තුළ මේ රටට කොච්චර මුදල් කන්දරාවක් අහිමි වුණාද කියන එක අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. රට බංකොලොත් නම් මේ රටේ භාණ්ඩාගාරයේ තතු තියෙන මුදල් විතරක් නෙමෙයි රජයේ මුදල්. මේ රට ඇතුලේ සැරිසරන සියලුම මුදල් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදු කරන්න පුළුවන් මුදල් මේ මැතිවරණයක් තියෙනවා කියලා නාට්‍යයක් රඟපාලා අවසානයේ අද ඇවිල්ලා තමන්ගේ ජවනිකාව අවසන් කරන මොහොත වෙනකන් මෙරටේ මැතිවරණය තියෙනවා කියන විශ්වාසය තුලයි කටින් ජනතාව කටයුතු කරේ. ඒ නිසා 85,000කට වැඩි වෙච්ච මෙරටේ අපේක්ෂක පළාත්පාලන මැතිවරණ අපේක්ෂකවරු සියලු දෙනා අද වෙනකොට මෙරටේ බිලියන කීයක් වියදම් නිරපරාධේ වියපෑදම් කරලා තියෙනවද? එනිසා අපිට බොහොම පැහැදිලි පේනවා රටේ ආර්ථික බංගලොත්භාවයට වැඩිය එක්සත් ජාතිපක්ෂයේ බංගලොත්භාවයෙන් ගලව ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දේශපාලන පක්ෂවලට මේ හිරියර කරනවා කියන එක තමයි අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන්නේ. Tamanට අපේක්ෂක ටිකක් හොයා ගන්න බැරුව හිටිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ සමගි ජනබල වේගයේ අපේක්ෂකත්වයෙන් නොලැබිච්ච අපෙන් සමහරට හිතිච්ච අය කීප දෙනෙක් අරගෙන තමන්ගේ ගොඩ වඩා ගත්ත ලැබපු උත්සාහයක් කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. එනිසා අනිත් පැත්තෙන් අපේ ඩයනා ගමගේ මැතිණිය අපේ මහලේකම් තුමාට උත්තරයක් දුන්නා. මං හිතන්නේ එතුමාට එතුමියට මතක නැහැ. එතුමි හිතන්නේ මේ එතුමියගේ තිබිච්ච එකම පක්ෂය විතරයි මෙරටේ සමගි යන බලවේගයට ලබා ගැනීමට හැකියාව තිබුණේ. එතුමාගේ පක්ෂය ගත්ත එක තමයි එතුමියට අද පුළුවන් වෙලා තියෙන්නේ. මේ ජාතික ලැයිස්තුවෙන් හරි මේ ජීවිතේට පාර්ලිමේන්තුවට මේ සභාවකට ඇතුළත් වෙන්න සුදුසුකමක් තිබිච්ච නැති ඒ වගේම ජනතාවගෙන් එන්න බැරි හැකියාව තිබිච්ච කෙනෙකුට අපේ පක්ෂයේ විසින් මේ කියන මොකක් හරි මෙතුමිය ඇවිල්ලා කට උඩාවට කියපු හින්දා අපි ගත්තු හින්දා අද ඇවිල්ලා තියෙනවා සබ් පාර්ලිමේන්තුවට නැත්නම් අතු පිටින් දාන්න මේ රටේ තව දැවැන්ත දව පක්ෂ ගණනාවක් ඇවිල්ලා මේ මොහොතේ අපිට සමග ජන බලවේගයට තමන්ගේ පක්ෂය ලබා දෙන්න ඉදිරිපත් වුණා. හැබැයි ඔය කියන මහලේකම්තුමා තමයි අද එතුමා දොස් කියන මහලේකම්තුමාලා තමයි විශ්වාසයෙන් මේ ඩයනා ගමගේගේ පක්ෂය ගත්තේ. අනේ ඉතින් ඒ හින්දා ඒ පක්ෂයෙන් අරගෙන ඉවරලා අපි ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් දුන්නාම මේකට ඇවිල්ලා අනේ මගේ පක්ෂේ කොහෙද කාගේවත් දාලා යනකොට පක්ෂයක් නිකන් නමට අරගෙන තියන්දලා දැන් අවසානයේ නරත්තු කරන පක්ෂය තිබුණා කියලාවත් අපි දන්නේ මේ ජාතික ලැයිස්තුවේ අපි මේ සමගි ජන බලවේගයට ගන්නකොට එතකන් අපි දන්නේත් නැහැ මෙතුමියට මෙහෙම පක්ෂයක් තිබුණාද කියලාවත්. ඒ නිසා එහෙම පක්ෂ තියාගෙන තව ඉන්නවා මේ රටේ ඕන තරම් කට්ටිය. එනිසා අපි කියනවා ඩයන ගමගේ මැතිනටත් තමන්ගේ සියලු පාවාදීම් කරලා තැන් තැන් වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවන් මේ කරුමිට ආපු එකේ മന്ത്രി වුණා විතරක් නෙමෙයි තව ඇමති කෙනෙකුත් වෙලා යන්න තමා ඌමනාව තිබුණේ. ඒක වෙනුවෙන් කර්ණම් ගහලා පාවාදීම් කරලා ඇවිල් වෙරලා මනේ අපේ මහලේකම් තුමාට දොස් කියන්න එනවා අනිදි අයිනීතිකයි කියලා. එනිසා එතුමියටත් අපි කියනවා ඔබතුමිය අයිනීතිකයි බොහොම පැහැදිලිව අද දන්නවා මෙරටේ ප්‍රජාතන්ත්‍රය අපේ තියෙන පුරවැසි අයිතිවාසිකම් පාව උල්ලංඝනය කරලා මෙරටේ පුරවැසි භාවයක්වත් නැතුව රඟපාන ඔබතුමිය තමයි ওই වගේ කට්ටිය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නිසා මේ රටේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ විනාශ කරන්න නැතුව කටයුතු කරන්න කියන එකත් Tamanට ලැබිච්ච අවස්ථාවට මේ පක්ෂේ නායකතුමාටත් මහලේකම්තුමාටත් ස්තුති කරලා කටයුතු කරනවා නම් තමයි මම හිතන්නේ ඊටම වැදගත් වෙන්නේ කියන කාරණේ අපි ඩයනා ගමගේ මැතිනිට මතක් කරන්න කැමති.
කාලය අවසන් කර මන්තුමනි.
මම කාලය අවසන් වෙනද බොහොම ස්තුති අවසන් කරන මමයි කතාව.
ගරු ගාමිණී වලේබඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ස්තුති මූලාසනාරුඩ සභාපතිතුමනි. කාලෝචිත මාතෘකාවක් කේන්ද්‍ර කරගනිමින් අපි සමග එකට කටයුතු කරන පාර්ලිමේන්තුවේ ඉතාම පැරණි මන්ත්‍රි ධූරයක් දරන වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් මේ ඉදිරිපත් කරපු කාලෝචිත යෝජනාව විවාද කරන අවස්ථාවේ වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි දන්නවා මේ රටකට දූත පිරිස් ඒම යාම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට ඒ රටකට පැමිණෙනකොටත් රටෙන් එළියට ඒ දූත පිරිස් යන විටත් ඒ රටේ තියෙන ස්වෛරීත්‍ය රටේ තියෙන නීති රීති අනපනත් උල්ලංඝනය නොවන ආකාරයට කටයුතු කරන එක තමයි ඒ රටකින් තවත් රටකට පැමිණෙන කුමන මට්ටමේ බලධාරීන් වුණත් සදාචාර සම්පන්න ගතිය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන දියුණුයි කියන ශිෂ්ටාචාරයේ ගති ලක්ෂණ ලෝකයේ අනිත් රටවල් වලට පෙන්නුම් කරන නිරූපණය කරන අවස්ථාව තමයි ඒ නීත්‍යානුකූල භාවයන්ට අවනතව කටයුතු කිරීම. දැන් ලෝකේ පොලිස් කාර්යා විදියට හැසිරෙන ඇමරිකාව නියෝජනය කරමින් ලංකාවට ආපු මේ කියන 20 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායම එසේ නොකිරීම තුලින්ම ඔවුන් ලෝකයට ප්‍රකාශ කරන්නේ මේ අපි ලෝකයේ තියෙන අනිකුත් රටවල් වල නීති රීති වලට අනුගත වෙන්නේ නැති බව අනිකුත් රටවල් වල තියෙන නීති රීති අපිට අදාළ නොවන බව සහ අනිකුත් රටවල් වල තියෙන පරාදීනත්වය ඒ රාජ්‍යයේ තියෙන අපේ රාජ්‍යයේ තියෙන පරාදීනත්වය අපේ රටේ තියෙන පෞරුෂත්වය වර්තමාන රජයේ තියෙන පෞරුෂත්වයේ තරම තමයි තමන්ගේ ඉනේ ගහගත්තු පිස්තෝල පිටින් ඇවිල්ලා මේ සභාවේ හෙළිදරව් වෙච්ච ආකාරයට ආරක්ෂක මූලස්ථානයට බුද්ධිංශ ප්‍රධාන කාර්යාලයට යන්න දොරවල් ඇරලා ඉඩ සලස්සලා දීපු එක තුලින් ප්‍රකට වෙන්නේ. ඉතින් මේක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දන්නවා දැනකොට රටේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ කියලා. ආර්ථික අරමුදේ ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තිබෙන කොටස් දෙකෙන් එකක් තමයි විදේශ විනිමය අරමුදේ. දැන් මේ විදේශ විනිමය අරමුදේ සමනය කර ගැනීම සඳහා අද වර්තමාන රජය අනුගමනය කරන ප්‍රධානම කොටස් දෙක තමයි එකක් භාණ්ඩ වර්ග 1000ක් විතර ආනයනේ සීමා කළා. මාසයකට ඩොලර් මිලියන 4500ක් ඒ තුලින් ඉතිරි කරගන්න. අනිත් අතින් රට විදේශික ආයතන රාජ්‍යයන් හා ස්වෛරීත්ව බැඳුම් කර සඳහා ගෙවන්න තියෙන ණය නොගෙවා හරමින් මාසයකට ගෙවන්න තියෙන සාමාන්‍ය ණය ගත්තොත් ඩොලර් මිලියන 600 ඉක්මවනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 6.7ක ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. මේ ණය ගෙවන්නේ නැතුව ඒ වෙනුවෙන් ඉතිරි කරගන්න ප්‍රමාණය පාවිච්චි කළා තමන්ගේ මේ තියෙන අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය ගෙනීම සඳහා ඕනිකන්න විදේශ විනිමය ටික සම්පාදනය කර ගැනීම. ඉතින් මේ කටයුත්තතාව කොච්චර දුර කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව රජයටවත් ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශයටවත් ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න උපදේශකත්වයේ සපයන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් මේ නිශ්චිත කාල රාමුවක් පිළිබඳ අවබෝධයක් නැතුව කටයුතු කරමින් යන ආර්ථිකයේ ඊළඟ පියවරට රට තල්ලු කරගෙන ගිහිල්ලා මේකෙන් ගොඩ එන්න නම් ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ආයෝජන මාර්ගයක් හොයාගන්න එක. අපිට ප්‍රධාන ආයෝජන මාර්ග දෙකක් විවර වෙලා තියෙනවා. එකක් තමයි අදර රටේ තියෙන ප්‍රධාන ආයෝජන මාර්ග, එකක් හම්බන්තොට වරාය හා ඒ වරාය කේන්ද්‍ර කරගත්තු ආයෝජන කලාපය. චීන රජයේ සතුව තිබෙන චීනයට අවුරුදු 199කට යහපාලන රජේ කාලේ බදිදී වූ හම්බන්තොට වරාය කේන්ද්‍රගත් ආයෝජන කලාපේ දෙවෙනි එක තමයි කොළඹ පෝර්ට් සිටි නැත්නම් වරාය නගරයේ ආක්ෂිත ආයෝජන කලාපය. දැන් මේ ආයෝජන කලාප දෙකටම ආයෝජන ගෙන එන්න නම් මේ ආයෝජන ගෙනීම පිළිබඳ නැඹුරුතාවයකින් කටයුතු කරමින් ඉන්නේ කවුද? චීනය තමයි. මාර්තු මාසේ 15 වෙනිදාන් පස්සේ විශාල ආයෝජන කණ්ඩායම් ටිකක් රැගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ කියන කලාප දෙකේ ආයෝජන කළා. මහා පරිමාණ ආයෝජන විදිහට කර්මාන්ත ඇති කිරීමේ ප්‍රතිපත්තියකට නැත්නම් එකඟතාවයකට පත් වෙලා තියෙන නැත්නම් එනවා කියලා ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවක තමයි බලහත්කාරයෙන් ඇමරිකානු බුද්ධිංශ නිලධාරීන් ඇවිල්ලා ලංකාවේ බුද්ධිංශ සහ රජයේ මේවන ප්‍රධාන කාර්යාලයකට බලහත්කාරයෙන් ගොඩ වෙලා එහෙම නැත්නම් රජයේ අවසරය ඇතුව නිවට නිවාලු ආකාරයට ගෙන්නගෙන කටයුතු කරන්නේ. දැන් මේ මොකද්ද වෙමින් තියෙන්නේ? අර ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයට රට තල්ලු කරගෙන ගිහිල්ලා රටේ ආර්ථිකය විෂමතාවයෙන් විෂමතාවයට ආපදාවෙන් ආපදාවයට පත්වන න්‍යාය පත්‍රයෙන් ගොඩ එන මාර්ගයක් මේ ශ්‍රී ලංකා ආර්ථිකයට සැලසෙමින් තියෙනකොට නැවත වතාවක් ඒ දොරෙන් පාතාලයට රට තල්ලු කළා දාන්න අර චීන ආයෝජක එන එක වළක්වන්න, චීන ආයෝජක ඇවිල්ලා රටේ ආර්ථිකය ශක්තිමත් වෙන එක වළක්වන්න අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් විදිහට තමයි අපිට මේ කියන බලහත්කාර නැත්තම් මේ බුද්ධිංශ මෙහෙම කියව ගන්න වෙන්නේ. අපි දන්නවා අද වෙනකොට එකම ගැලවුම් කාර්යය විදිහට රජය වන්දනා කරමින් ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්ලෑන් A එක එහෙම වුණාට ප්ලෑන් B එකක් දෙවෙනි සැලස්මක් රටට විදේශ විනිමය ලබා ගැනීමට හෝ ආනයන සීමා කරලා ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීමට හෝ අපනයන වැඩි කරලා ඩොලර් රුපියා ගැනීමට රජයේ සැලසුමක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වෙනුවට එහෙම සැලසුමක් නැතුව ඉන්න අතරතුරේදී තියෙන එකම සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගීතාවයකට ගිහිල්ලා නිෂ්කාසන සහතිකය අරගෙන නැවතත් ණය අරගෙන මේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියන එකම සැලැස්මේ ඉන්න රජයේ ඒ රැහැම් පොටත් කඩලා දාන රට ආපදාවෙන් ආපදාවට පත් කරන ක්‍රියාමාර්ගයකට තමයි මේ රජය විසින් මේ අවස්ථාවේදී මේ ඇමරිකානු මැදිහත් වීමට අවසර ලබා දීමෙන් සිද්ධ කරලා තියෙන්නේ. ඇමරිකාවට මට විනාඩි දෙයක් දෙන්න. ඇමරිකාවට සහ මේ කියන බටහිරට ඇයි මේ ලංකාව සම්බන්ධයෙන් මෙච්චර චක්කුමක් සහ මෙච්චර මැදිහත් වීමක්? දැන් මේවා කතා කරපුවාම මූලාසන අරුණ මන්ත්‍රීතුමනි රටේ ඉන්න සාමාන්‍ය ජනතාව කියන කාරණාවක් තමයි මුන්ට පිස්සු. මේ ඇමරිකාවට මොකද ලංකාව පිළිබඳව තියෙන මෙච්චර චක්කුම කියලා? මොකද්ද මේ ආසියාව කියන්නේ? ආසියාව කියන්නේ මූලාසන අරුණ මන්ත්‍රීතුමනි ලොව විශාල මහා ජනාකීර්ණම පෘථිවිය නැගෙනහිර අර්ධයෙන් වෙන්න පිහිල්ලා තියෙන කලාපය. මේ කලාපයේ තියෙනවා මුළු ලෝක භූමියෙන් 130ක් මෙතෙන්ට ආйти ජනගහනේ බිලියන 4ක් ඉන්නවා. ලෝක ජනගහනේ 60%ක් ඉන්නවා. අද ඉන්දියාවේ විතරක් මධ්‍යම පන්තිය මිලියන 400ක මධ්‍යම පන්තියක් බිහි වෙලා තියෙනවා. චීනයේ මිලියන 600ක මධ්‍යම පන්තියක් බිහි වෙලා තියෙනවා. ඊළඟට 2030 වෙනකොට ලෝක ආර්ථිකයේ දල
නිෂ්පාදනයේ වැඩිම කොටසට හිමිකම් කියන කලාපය ආසියාව බවට පත් වෙනකොට ඇමරිකාවට ලෝකයේ හිමි ආධිපත්‍ය නැති වෙනකොට ආසියාව තුල ඒ ආධිපත්‍ය පතුරවා ගන්න ඕනි කරන මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකාව පදනම් කරගෙන ගොඩනැගීමේ ඒකායන පරමාර්ථයෙන් ඒකට විරුද්ධ වෙන ජනතාව පාගලා බිමට සමතලා කරලා දාලා බලහත්කාරයෙන් මේ මධ්‍යස්ථානයේ ලංකාව තුල ගොඩනගා ගැනීමේ බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ කියාවලියේ එක පියවරක් විදියට තමයි මේ බලහත්කාර ප්‍රවේශය අපිට කියවා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මූලාසන ආරූඪ මන්ත්‍රීතුමා. තව එක කාරණාවක් කියලා මම ඉන්නවා කරනවා. හැබැයි රජයේ මේවට අවධානය යොමු කරන ගමන් රටේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න වලට කිසිම විසඳුමක් දෙන්න පැකිලෙන්නේ නැහැ. කිසිම විසඳුමක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මම එක කාරණාවක් කියන්නම්. 2021 ආවැලේ කෙනෙන් ඉදිරිපත් කළා රුපියල් ලක්ෂ ලක්ෂ 5 ලක්ෂ 10 ලක්ෂ 2 3 4 5 ලක්ෂ 10 දක්වා වැඩ සංවර්ධන වැඩ මේ රටේ තිබිච්ච විශාල සමිති ප්‍රමාණයකට සමිති 10000කට 15000කට බෙදලා දුන්න කුඩා කුඩා සංවර්ධන වැඩ කරන්න. ඒ අය 2021 මේ වැඩ අරගෙන 2022 2021 වඩා 100%කින් වැඩි වෙච්ච මිලට 100%කින් වැඩි වෙච්ච මිලට මේ වැඩ නිමා කළා. ඒ වැඩ ටික ඔක්කොම නිමා කරලා දැන් 2022 අග වෙනකොට මේවට මුදල් ඉල්ලුවා. රජයේ බංකොලොත් කියලා ගෙවන්න මුදල් නැහැ කියලා මුදල් ගෙවන එක නැවැත්තුවා. දැන් ගෙවන්න පටන් අරගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉන්නවා. අන්න ඒ අස්සේ මේ අලුතෙන් ගෙනාපු බදු සංශෝධන හරහා මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ අර 100%ට 500%ක් වැඩියෙන් වියදම් කරලා ගම්මොළ සමිති සමාගම් ඉදි කරපු සංවර්ධන වැඩවලට ගෙවන්න තියෙන මුදලෙන් 10%ක් රඳවා ගැනීමේ බදු විදියට කපලා තමයි ගෙවන්න හදන්නේ. 2021 ඒවා 2023 ගෙවන්නේ 10%ක් රඳවා ගැනීමේ බදු ගෙවලා. ඇමරිකාවට පහසුකම් සපයන මේ රජය, මේ කැබිනට් මණ්ඩලය, මේ අමාත්‍ය මණ්ඩලය ගමේ අහිංසක මිනිහට සලකන්නේ අන්න එහෙමයි. ඒ නිසා මම රජයට කියනවා කරුණාකරලා මේ අහිංසක මිනිස්සුන්ගෙන් අර සුළු වැඩසදා අය ගෙවන්න තියෙන මුදල් ගෙවනකොට මේ රදවා ගැනීමේ බද්ද අය කරන්න එපා කියන එක ඉල්ලා සිටින වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්තයෙන් නියන වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු උපුල් ගලප්පති මැතිතුමා. ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මම අද දවසේ වැදගත් මාතෘකාවක් ඒව කල්තබීමේ යෝජනාවක් වාසුදේව නානකර මන්ත්‍රීතුමා ගෙනල්ලා තියෙන වෙලාවක මේ අවස්ථාව ලබා දීම පිළිබඳ විශේෂ විශ්ෘතියන්ත වෙනවා. අපි දන්නවා ශ්‍රී ලංකාව භූදේශපාලනයේ ඉතාමත්ම වැදගත් කේන්ද්‍රස්ථානයක්. ඒ කේන්ද්‍රස්ථානය නිසාම ලෝක බලවතුන්ගේ අවධානයට ලක්වෙච්ච රටක්. ඒකෙදී අපි ඒක අවධානය කොච්චරද කියනවනම් මම හිතන්නේ ලෝකයේ තියෙන බලවත්ම රටවල් අතර තරංගයක් ඇති වෙලා තියෙනවා මේ රට පිළිබඳව. ඒක නිසා තමයි මේ කාරණා මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒ වගේම අපේ රටේ තියෙන සම්පත් රට තුල තියෙන සම්පත් වගේම ගුවන අපේ මුහුද ස්වාභාවික වරායවල් ඒ වගේම ඇති කරපු වරායවල් මේ සියල්ලත් එක්ක ඒ කේන්ද්‍රස්ථානයේ බවට අද වෙනකොට පත් වෙලා ඉවරයි. ඒක අපේ ඉතිහාසයේ ඉඳලම මේ දක්වා විශේෂ වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසාම තමයි මේ ලෝක බලවතුන්ගේ අවධානයට අපේ රට ලක් වෙලා තියෙන්නේ. නමුත් අපේ රටේ නායකයන්ට අපේ රටේ ඉන්න ඉහළම පෙළේ ඒ රාජ්‍ය පරිපාලකයන්ට මේ ගැන කිසිම වගකීමක් ඒ වගේම වටිනාකමක් දැනෙන්නේ නැති නිසා තමයි අපේ රට මේ වගේ ගොදුරක් බවට පත් වෙමින් පවතින්නේ. නමුත් අපි දන්නවා මේක අපි පහුගිය දවසේ මේ සිදුවෙච්ච ඇමරිකානු බුද්ධි සේවයේ ආරක්ෂක සේවයේ පිරිසක් ලංකාවට පැමිණීම හරහා ඒ විනිවිදභාවය ඒ තියෙන ජනතාවට ජනතා නියෝජිතය විදියට අපි ඉතාමත්ම ඕනෑ කැමින් ඒ පිළිබඳව ඇහුවට පස්සේ විදේශ අමාත්‍යතුමා කිව්වෙත් ඒ පිළිබඳව විදේශ අමාත්‍යතුමා දන්නෙත් නැහැ කියලා. ඒ වගේම විදේශ රාජ්‍ය අමාත්‍යතුමා දන්නෙත් නැහැ කියලා. හරි කමක් නැහැ කිනු අපි දන්නේ නැති වුණත් රටේ ආරක්ෂාව ගැන නම් මේ සම්බන්ධව නම් කතා වුණේ. ඒ සම්බන්ධ බුද්ධිංශ කතාවක් නම් වුණේ. මේ රටේ ආරක්ෂාව පිළිබඳව නම් ඔවුන් ඒ තාක්ෂණික උපදෙස් දෙන්න නම් ලංකාවට ආවේ. ඒ පිළිබඳව හරි කියන්න තිබුණා. හැබැයි අපිට දැනෙන කාරණේ නම් එහෙම කාරණයක් නෙවෙයි. මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2015-19 කාලෙත් මේ වගේ ඇමරිකානු ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරා නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කර රටක් වශයෙන්. ඒ නිසා තමයි MCC ගිවිසුම, සෝපා ගිවිසුම ඉතාමත්ම කුමන්ත්‍රණකාරී ආකාරයෙන් ලංකාවට ගේන්න හැදුවේ.
ඉනිසා තමයි අද වෙනකොට අපි ඒ 2015 2019 කාලේ මේ රටේ ජනතාව දැනුවත් කරමින් අපි කිව්වේ මේ කිවිසුම් හරහා මේ රට අර නොබෙදී ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ලා එක් රටකට විශේෂත්වයක් දක්වන ගැති ප්‍රතිපත්තියකට යනවා මේක අපේ රටට අවාසිදායකයි කියලා. නිසා අපි එහෙම කියලා තමයි අපි ඡන්දෙ ඉල්ලලා මේ පාර්ලිමේන්තුවට ආවේ. නමුත් අද අපි දන්නවා එහෙම කිව්ව අපේ කණ්ඩායමක් විසින් එතුමා ජනාධිපති පුටුවේ වාඩි කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා එතුමාගේ ඉතිහාසය. ඒ නිසා අපි දන්නවා මේ රට ආර්ථික වශයෙන් රටක් ආක්‍රමණය කරන්න පහසුම කාරණේ තමයි එකක් ආර්ථික වශයෙන් දුර්වල වුණාම අනිත් එක තමයි දේශපාලන වශයෙන් දුර්වල වුණාම තමයි මේ රටක් ආක්‍රමණය කරන්න පහසු. අපේ රට දන්නවා අද ආර්ථික වශයෙන් බංකොලොත්. අපේ රට දුප්පතුන්ගේ ප්‍රමාණය 13 ඉඳලා 25 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 27 කින් ලෝක බැංකුව පවසන ආකාරයට දුප්පතුන්ගේ ප්‍රමාණය මේ වසරේ වැඩි වෙලා තියෙනවා. වසරක් ඇතුළත මම හිතන්නේ ඉතිහාසයේ මම හිතන්නේ එහෙම දුප්පතුන්ගේ ප්‍රමාණය මෙච්චර ප්‍රතිශතයකින් වැඩි වෙච්ච රටක් මම හිතන්නේ මේ මෑත ඉතිහාසයේ නැතුව ඇති. ඒ නිසා අපි දුප්පතුන් වැඩි වෙච්ච රටක් විදිහට ආර්ථිකව බංකොලොත් වෙච්ච රටක් විදිහට ඒ වගේම දේශපාලන වශයෙන්ත් අපි ඉතාමත්ම ප්‍රජාතාන්ත්‍රික ඒ වාදයෙන් තොර රටක් බවට පත් වෙලා තියෙනවා. අද දවසේ ගරු ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියපු කතාත් එක්ක අද පැවතිච්ච ශේෂාධිකරණයේ නඩුවේ තීන්දුවටත් එතුමා බලපෑම් කරමින් මෙතන පාර්ලිමේන්තුවේ අද උදේ එතුමාගේ කාර්ය ඉෂ්ට කරා මැනවින්. ඒ නිසා තමයි විත්ති වාචිකයේ තමයි මම හිතන්නේ එතුමා අද උදේ ඉදිරිපත් කරේ ඒ ප්‍රජාතාන්ත්‍රවාදයේ වලලායමේ කටයුතු එතුමා කරා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් දෙකෙන්ම අපි බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රට ඕනෑම බලවත් රාජ්‍යයකට ගොදුරක් බවට පත්වීමේ ඉතාමත්ම වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ හරහා තමයි ඒ බලවතුන්ගේ ග්‍රහණයට අපි අහුවෙමින් යනවාද කියලා සැකයක් තියෙනවා අපිට. නිසා ඒ සැකය දුරු කරන්න නම් ඒ ආණ්ඩුව මේක පිළිබඳව ඉතාමත්ම මේ අපේ පාර්ලිමේන්තු උත්තරීතර පාර්ලිමේන්තුවට ඒ සඳහා ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. නමුත් එහෙම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා විදේශ ප්‍රතිපත්ති අපේ රට නොබැදී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉතිහාසයක් තිබුණා. නමුත් යම් යම් කාලවලදී ඒ නොබැදී ප්‍රතිපත්තියෙන් එහාට ගිහිල්ලා බැඳි එක එක රටවල්වලට විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ගියා. ඒක නිසා තමයි අපි ආර්ථික වශයෙන් උත් මේ බංකොලොත් බවට පත් වෙන එක හේතුවක්. නමුත් අපි විදේශ ප්‍රතිපත්තිය ගත්තොත් එimhe අපි ප්‍රථමයෙන්ම උපක්‍රමශීලී වෙන්න ඕනේ. අපේ රටේ අනාගතය ගැන හිතන්න ඕනේ. අපේ රටේ අනාගත දරුවන් ගැන හිතන්න ඕනේ. මේ රටේ සම්පත්තික ගැන හිතන්න ඕනේ. මේ භූෂමතාවෙන් අපේ රට කොතනද භූදේශපාලනේ කොතනද පිහිටා තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඒක නිසා අපි උපක්‍රමශීලත්වය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා රටේ විදේශ ප්‍රතිපත්තියට. ඒ වගේම අවංකභාවය. අපි අවංකභාවය අපි පෙන්නනවා. නමුත් අපේ විදේශ රටවල් අපිත් එක්ක තනතුරු කරනකොට ඒ අවංකභාවයෙන් නොවේ කටයුතු කරන්නේ. නමුත් අපි අවංකභාවය පෙන්වන ගමන් ඒකට උපක්‍රමශීලීව අවංකභාවය පෙන්වන්න ඕනේ. ඒ වගේම විනිවිදභාවය. ඒක තමයි මේ පාර්ලිමේන්තුවට මේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න අපි මහජන නියෝජිතයෝ විදිහට අපි දැනුවත් කරන්න ඒ ගැන යෝජනා අදහස් ලබා ගන්නත් රජය කටයුතු කරන්න ඕනේ. ඒ වගේම වෘත්තීයමය භාවය විශේෂයෙන් වැදගත් වෙන්නේ විදේශ ප්‍රතිපත්තියක් සකසීමේදී වෘත්තීයමය භාවය අනිවාර්යයෙන් වැදගත්. අපි දන්නවා පහුගිය කාලේ අර MCC ගිවිසුම් සෝෆා ගිවිසුම් ගහනකොට ඒ ගිවිසුම් වල ඒ වගේම එක එක රටවල් එක්ක වෙළඳ ගිවිසුම් හදනකොට ඒ වෙළඳ ගිවිසුම් හදන්නේ ඒ රටවල් වල ඉන්න වෘත්තීයමය පුජ්‍යලයෝ. හැබැයි අපේ රටේ පුජ්‍යලය ගිහිල්ලා අස්සම් කරන්න විතරයි යන්නේ. ඒ ගිවිසුම් අස්සම් කර හදන්නේ ඒ රටේ වෘත්තීයමය අධ්‍යක්ෂීම් තියෙන පිරිසක්. අපේ රටේ කට්ටිය ගිහිල්ලා අස්සන දානෝ විතරයි. ඒ නිසා අපේ රටේ වෘත්තීයමය භාවයේ ගිවිසුම් වල නැහැ. ඒ නිසා අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ වෘත්තීයමය භාවයක් නැහැ. අද අපි බැලුවොත් එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නේ තානාපතිවරු ගත්තොත් එහෙම මේ වෘත්තීයමය භාවයෙන් තොර අය. ඒ නිසා අපේ රට මේ විදේශ ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ඉතාමත්ම විනිවිද භාවයෙන් යුක්තව ඒ වගේම උපක්‍රමශීලී භාවයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව විශේෂ දැනුම් දීමක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කරයි කියලා. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ ඇතිවෙච්ච ඔය පාස්කු ප්‍රහාර, ඒ වගේම පහුගිය කාලේ ඇතිවෙච්ච අර කලබල, ඒ වගේ උද්ඝෝෂණ මේවට අරගල මේවට යම් යම් විදියකට විදේශ රටවල් වල මැදිහත්වීම තිබුණා. ඒ තිබිච්ච නිසා අපි ඒක හොඳටම දැනුවත්. ඒ වගේම එක එක අන්තවාදී කොටස්වල අන්තවාදී ජාතිවාදී කොටස්වල බලපෑමක් තිබුණා. ඒක අපි හොඳටම දන්නවා. මේ රටේ මිනිස්සු දන්නවා. නමුත් මේකෙන් එළියට එන්න නම් මේ රට නොබැදි ප්‍රතිපත්තියක මේ රට තිරසාර සංවර්ධනයකට යන්න නම් ඒ විදේශ ප්‍රතිපත්තිය නිසියාකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ වගකිය යුතු රජයක් විදිහට. හැබැයි මේ විශ්වාස නම් අද දවසේ කඩ වුණා. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ වල්ලදාන දවසක් බවට අද පත් වුණා. මේ ඡන්දය මේ රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් මේ රටේ ගමේ ප්‍රාදේශ සභාව හදාගන්න තියෙන ඡන්දය කල් දාලා ඡන්දයක් නැති තත්ත්වයේ නැති වගක් තමයි ගරු ජනාධිපතිතුමා කිව්වේ. එහෙනම් මේ වගේ තත්ත්වයක ආර්ථිකව දේශපාලන වශයෙන් අපි ඉතාමත්ම අමාරු තැනක ඉන්නකොට මේ වගේ ගොදුරක් බවට පත් වෙන්න නොවෙන්නට වගකීමක් ඇති රජයක් විදිහට මම හිතන්නේ කාලාන්තරයක් අමාත්‍ය ධූර දරලා කාලාන්තරයක් මේ රට අග්‍රාමාත්‍ය ධූර දරලා අද ජනාධිපති පුටුවට ඇවිල්ලා මන්ත්‍රීවරු 134 කගේ කැමැත්තෙන් ඒ අර කිව්වා වගේ තෝරා පත් කරගත්ත ජනාධිපතිතුමා මේ රටට පාර්ලිමේන්තුවට වගකීමෙන් කටයුතු කරයි. ඒ වගේම මේ සම්බන්ධව තමන්ගේ මතය ආණ්ඩුවේ මතය මේ පාර්ලිමේන්තුවට හෙළි කරයි කියන ඒ ඉල්ලීම මම කරමින් මගේ වචන ස්වල්පයෙන් නිමා කරනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු සුදර්ශන දෙනපිටියේ මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේම උදේ ඉඳන් ඇහුවේ සාමාන්‍යයෙන් විපක්ෂයකට ගියාම කෙනෙක් වෙනස් වෙලා කතා කරන ස්වරූපයක්. පක්ෂයේදී අපිත් එක්ක ඉද්දී එහෙම නැත්නම් පක්ෂයේදී කතා කරන විදිය සහ විපක්ෂීන කතා කරන එක සාධාරණයි. හැබැයි මං හිතන්නේ අපි සාමාන්‍ය රටවල් එක්ක සම්බන්ධතාව පවත්වනවා කියන එක සම්බන්ධතාව පවත්වනකොට විපක්ෂයට බලන් ඉන්නත් බෑ. ඒකත් ප්‍රශ්නයක්. සමහරලාට ඒක විපක්ෂයට ගියාමත් එහෙම පුරුද්දක් ඇති මේ ලංකාවේ සිස්ටම් එක. නැෂනල් ප්ලෑන් එකක් නැතිකම සහ අර කබර්ගයක් තලගයක් කරගැනීමේ න්‍යාය ඒ විදිහටම කරගෙන යනවා. ඒක හරි පුදුම දෙයක්. මම උදේ ඉඳන් දැක්කේ මේ වගේ දේවල්. ආපු දේවල්. අද ගරු වාස්දේව නානායක කර්මැතුමා සභාව කල්තමන අවස්ථාවේ විවාදයක් වශයෙන් මේ ඉදිරිපත් කළා තියෙනවා. එක එක තැනක කියනවා ලෝකයේ දේශපාලන විචාරකයන්ගේ සාමාන්‍ය පිළිගැනීමකට අනුව එවැනි සාකච්ඡා පැවැත්වීම යම් ක්‍රියාන්විතයේ සූදානමක් හෝ අන්තර්ජාතික යුද කටයුතු වලට හෝ අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුමකට එකඟ කරගැනීමේ උත්සාහයක් විය හැකිය. එම රහස් සමුවල අරමුණු රජයේ සැඟවීමට උත්සාහ කරයි. බුද්ධි අංශ කියන එක මං හිතන්නේ තේරුම් අරන් නැහැ. මම යුද හමුදා නිලධාරීක වශයෙන් බුද්ධි අංශය ඒ යම් කිසි පාඨමාලාවල හදාරලා තියෙන කෙනෙක් විදිහට මම දන්නවා ඒ සමහර දේවල් තියෙනවා. සමහර වෙලාවට අපිට එළියට කතා කරන්න බෑ. අපිට CID එහෙම නැත්නම් ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් එකේ ඒ පුද්ගලයෝ ඉන්නවා, අපි අතර ඉන්නවා, හැමතැනම ඉන්නවා, නගරේ ඉන්නවා, හැමතැනකම ඉන්නවා.
ඩිලාන් පෙරමැතුමා
ඡන්දයක් ගැන මම කතා කරන්නේ නැහැ ගරු මන්ත්‍රී.
නෑ නෑ, අද බුද්ධ්‍යංශ වාර්තාවක් අපිට සාමාන්‍ය කොට දෙන්නේ නැහැ නේ.
නෑ නෑ,
මේ බුද්ධ්‍යංශ වාර්තාවක් අනුව ජනාධිපතිතුමාට ඡන්දයක් නැහැ කියන අර නාට්‍ය රඟපෑවෙත්
ගරු මන්ත්‍රීතුමනේ ඡන්දයක් ගැන මම කතා කරෙත් නැහැ. ඒ ජනාධිපතිතුමා ඒ කතා කරපු දේ ඔතුමා ඇහෙන්නේ නැතිනේ. ඒක තමයි මම කියන්නේ. මේ මම සම්බන්ධ, එහෙම නැත්නම් මම බුද්ධ්‍යංශ වලට සම්බන්ධයි, එහෙම නැත්නම් මම යුද හමුදාවට සම්බන්ධ නිලධාරියෙක් නිසා, යුදමුදා හිටපු නිලධාරියෙක් නිසා මම මේක පොඩ්ඩක් තේරුම් කරන්නේ. අපි CID මිනිසෙක් කියලා කියන, එහෙම නැත්නම් රහස් තොරතුරු අංශයේ මිනිසෙක් කියලා කිය පුද්ගලෙක් හඳුන්වනවා. ඒගොල්ලන් එළියේ නැහැ. අපිට සමහරලාට කතාන්දර වලින් දකිනවා ඔන්න බුද්ධ්‍යංශ නිලධාරියෙක් හිටියා, මලගෙදර හිටියා, බුලත් කාගෙන හිටියා, ගෙදර වැඩ කරා, අන්තිමට මේ රහස හොයාගත්තේ එයා තමයි කියලා කියනවා. ඒ තමයි බුද්ධ්‍යංශය. එයාට එළියේ කටයුතු කරන්න බෑ. මම කියන්නේ බුද්ධ්‍යංශය කියන එක මම මේ පැහැදිලි කරන්නේ. එතකොට ගරු මන්ත්‍රීතුමනි, මේ වගේ කල්තැබීමේ ව්‍යාදයකදී විපක්ෂයේ අය මම නිකන් අහනවා, කී දෙනෙක්ද මේ හවසට තානාපති කාර්යාලවල ඉන්නවද? නොයෙකුත් තානාපති කාර්යාලවල.
කීදෙනෙක් ඉන්නවද දැන් ගිහිල්ලා කතා කරනවද සාකච්ඡා කරනවද මෙතන රෝ එකේ වෙන්න පුළුවන් KGB වෙන්න පුළුවන් නොයෙකුත් නොයෙකුත් විදිහට අපේ රටේ ඉන්න පුද්ගලයෝ ඒ විදිහට සංවිධානය වෙලා තියෙනවා ඒක ලෝකෙම තියෙන ජාලයක් අපේ රටේ අපි හමුදාවලට ට්‍රේනින් එක දෙන්නේ විදේශ රටවල් ඔන්නේ සමහර ට්‍රේනින් තියෙනවා විදේශ රටවල් වල දෙන්නේ අපේ රටේ දෙන්නේ නැහැ ඇමරිකාව ට්‍රේන් වෙනවා දැන් මේ වෙනකොට නිලධාරීන් විශාල ප්‍රමාණයක් යුද හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාවේ ඒ වගේම පොලිසියේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පුහුණු වෙනවා පාඨමාලා කරන අවුරුදු ගණන් පාඨමාලා කරනවා UN මිෂන්ස් වලට ගිහිල්ලා ඉන්නවා එක්සත් ජාතිකයේ මානව හිමිකම් කවුන්සලේ ඉන්නවා මේ ගොඩක් දෙනෙක් ගිහිල්ලා ඉන්නවා අපේ නිලධාරීන් පුහුණු වෙනවා නිලධාරීන් වශයෙන් ගිහිල්ලා ඉන්නවා ඒ වගේම තව මිෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා මිෂන් වලට ගිහිල්ලා ඉන්න ගොඩක් රටවල් වල මාලි ඒ වගේම සවුත් සුඩාන් හයිටි මේ වගේ රටවල්වත් ගිහිල්ලා ඉන්නවා මේ සම්මතදායක වෙන්නේ මේ වගේ සම්බන්ධතාවයක් අපේ රටවල් එක්ක ඒ රටවල් එක්ක තිබ්බ නිසා net එකක් තිබ්බ නිසා තමයි අපිට පාස්කු ප්‍රහාරය ගැන ඒ වාර්තා සියල්ලම හම්බුනේ පාස්කු ප්‍රහාරයේ වාර්තා හම්බුණා හැබැයි අපේ අය ගත්තේ නැහැ ඒ ඇක්ෂන් එක ගත්තේ නැහැ ඒ ගත්තේ නැති නිසා තමයි අදාළ ඒ උසාවිය වලින් නඩු කියලා ඒ දඬුවම් දීලා තියෙන්නේ ඒ වාර්තාව දුන්නා බුද්ධ්‍යංශ වාර්තා සියල්ලම දුන්නා මෙන්න මේ වෙලාව ගහනවා කියලා විනාඩි 20කට කලිනුත් දුන්නා හැබැයි ඒ එක වාර්තාවකත් ගණන් ගත්තේ නැති නිසා තමයි අපිට ඒ දේ වුනේ දා එදා අහිංසක මිනිස්සු මැරුණේ ඒක නිසා
වාසුදේව නානකරණතුමා
ඒ දඬුවම දීම ඉතාමත්ම අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නවා නිලන්ත ජයවත්
රෝ එමතුමනේ උසාවියෙන් දුන්න තීන්දුවක් අපිට කතා කරන්න බෑ නෑ මට මම කතා කරන්නේ නෑ උසාවියෙන් දෙන්න තීන්දුවක් ඒක උසාවි නියෝගයක් අපි මොකද්ද කරන්නේ එහෙම නෑ හැම දෙයකටම අපි කතා කරන්න පුළුවන් මම ඒක කතා කරන්නේ නෑ ඒක උසාවියේ තර්ක විතර්ක කරලා අයගෙන් ගොඩක් කරුණු විමසලා මම දැක්කේ පොත පිටුම විශාල ප්‍රමාණයක පොතක් හදලා ඒවල සියලුම දේවල් සඳහන් කරලා ඒ අනුව තමයි ජජ් තෝරලා තේරුම් අරන් තියෙන මෙන්න මේකයි මේක වෙලා තියෙන්නේ මේ විදිහට කියලා ඒ කමිටියගේ කමිටියක් කමෙන්ට් කරලා කමිටියගෙත් ඒ විදිහට තමයි තිබිලා තියෙන්නේ මම කියන්නේ අපේ මේ බුද්ධ්‍යංශ වලට අද උදේ ඉඳන් ගොඩාක් දෙනෙක් ගැව්වා. හැබැයි මේ බුද්ධි තොරතුරු ගලා එන්නේ කොහොමද කියන එක? විදේශ රටවල් එක්ක තියෙන සම්බන්ධතාවයත් එක්ක මේ බුද්ධි තොරතුරු එන්නේ. ඒ තොරතුරු බුද්ධි තොරතුරු ගෙන එන එකත් නවත්තන්න එපා. අපි මේ සම්බන්ධ වෙලා ඉන්න ගොඩාක් ජාලාවල් එක්ක මේ මෙතන ඇත්තටම අර එක්ස්පෝස් කරන්න එපා. මෙතන කතා කරන්න එපා ඒව ගැන. කතා කරොත් එහෙම වෙන්නේ හරි අපරාධයක්. අපේ රටට අපරාධයක් වෙන්නේ. මේවා යන්නේ වෙන විදියකට මාධ්‍ය මගින් වෙන විදියකට ඒ රටවල් වලට යන්නේ. අපි ඔක්කොම සමහර දේවල් වලට කැමති නැහැ මං කියන්නේ මේ බුද්ධ්‍යංශ වලට මේ කරන අපරාධේ සම්බන්ධතාව තියෙන රටවල් එක තියෙන සම්බන්ධතාව ගරු මන්ත්‍රීතුමනි ගරු ඇමතුමනි මේක සම්බන්ධතාවයන් මේ තියෙන සම්බන්ධතාවයන් විනාශ කරන්න දෙන්න එපා කියන එක මං ඉල්ලන්නේ මේක හරි අපරාධයක් එහෙම වුණොත් මේක සමහර වෙලාවට දැන් මේක විපක්ෂයට ගියාමනේ මේ හැම දෙයක්ම වෙන්නේ ඒක එහෙම කරන්න දෙන්න එපා මේක හරි අපරාධයක් වෙන ඉස්සරහට අපි දන්නේ නැහැ මොන තැනකට යන්න වෙයිද කියලා. අපිට කිසිම දෙයක් දන්නේ නැතුව අපි මේ රට දූපත තනි වෙලා ඉන්න පුළුවන්. අපිට දැන් මේ මද්ද්‍රව්‍ය ජාලවල මිනිස්සු අහුවෙන්නේ කොහමද අපිට? අපි සමහර ත්‍රස්තවාදී නායකයන් කොහමද අල්ලන් එන්නේ? අපේ රටෙන් ගිහිල්ලා ඉන්න ත්‍රස්තවාදී නායක අපේ රටේ ISIS ත්‍රස්තවාදී පළමු ශ්‍රී ලංකාවේ ඉෂාඩ් අහමඩ් මොහමඩ් අබු හම්ෂා කියන මිනිසයා කොහමද දැනගත්තේ අපි? අපි දන්නේත් නැහැ. බුද්ධ්‍යංශයෙන් පිටරටක ඉන්න බුද්ධ්‍යංශයෙන් කියනවා මෙන්න මෙහෙම පුද්ගලෙක් ඇවිල්ලා ලංකාවේ පුද්ගලෙක් ඉන්නවා කියවම තමයි අපි දැනගත්තේ. තව පවුල් පිටින් ගිහිල්ලා හිටියා තව කණ්ඩායමක්. නීලාම් මෙහෙම. එයාගේ පවුල මෙහෙ හිටියේ. ඇමරිකාව ගුවන් ප්‍රහාරයකින් තමයි මිය ගියේ. ඊට පස්සෙ තමයි අපි දැනගත්තේ මේ මිනිහෙක් මෙන්න මැරලා ඉන්නවායි කියලා. ඉතින් මේ කොහොමද මේ එහෙම නැත්තම් මේ net එක නැත්තම් අපි කොහොමද දැනගන්නේ? හොඳට ගිහිල්ලා වැඩ කරලා ඒ රටවල් ඔක්කොම දේවල් කරලා සම්බන්ධ කරගෙන අපිට අපි 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 දන්නේත් නැහැ හැමදේම කරගෙන අවිල්ල ඉඳී. හැබැයි මේ බුද්ධ්‍යංශ ජාලයත් එක්ක අපි රටවල් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. සම්බන්ධ වුනේ නැත්නම් අපිට කරන්න බෑ. අපිට විතරක් නෙමෙයි කිසිම රටකට ලෝකේ කිසිම රටකට කරන්න බෑ. ඇමරිකාවටත් කරන්න බෑ, චීනයටත් කරන්න බෑ. හැබැයි බුද්ධ්‍යංශ තියෙන්න ඕනේ. මේ ලෝකේ හැමතැනම නැත්නම් අපිට විතරක් තනියෙන් අපේ ගමේ වගේ අපිටත් ඉන්න පුළුවන්.
මේ ගරු මන්ත්‍රීතුමා
බුද්ධියංශ ගැන කතා වුණේ නැහැ අතට මෙතන අපිට දැනගන්න ඕනේ උනේ එහෙනම් ඔබතුමාලගෙන් ප්‍රකාශයක් කරන්න ඕනේ රජයෙන් මේක බුද්ධියංශ පිළිබඳ ප්‍රශ්නයක් ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නෙට උපදෙස් ගන්න හැරි මොකක් හරි ඒක පිළිබඳ කියන්න ඕනේ එහෙනම් දැන් එහෙම කියන්නේ නැතුව මොකද හොර රහසේ මොකක් හරි ක්‍රමයක් තියෙන නිසානේ මේක එළියට දාන්න නැති ඔව් විස්තර කියන්න එහෙනම් විස්තර කියන්න මේ ගරු මන්ත්‍රීතුමනි මම කියන්නේ මේ බුද්ධියංශ දැන් ඔබතුමාලා උදේ ඉඳන් කිව්වේ බුද්ධියංශ වෙනම කණ්ඩායමක් ඇවිල්ලා ඇමරිකන් කණ්ඩායමක් ඇවිල්ලා බුද්ධියංශයක් ඇවිල්ලා මේ රටේ සාකච්ඡා කළා හොර සාකච්ඡා වගේක් කරලා ගිහිල්ලා ඕමනේ කිව්වේ ප්ලේන් දෙකක් ඇවිල්ලා ওই ප්‍රශ්නේ තමයි කිව්වේ මං කියන්නේ සමාන දේවල් තියෙනවා කතා කරන්න බැරි දේවල් ඔබතුමාට තියෙනවා ඔබතුමාගේ හිතේ තියෙන දේවල් තියෙනවා කතා කරන්න බැරි දේවල් නියෝජිතේ මොනහරි පිරිසක් ඇවිල්ලා සාකච්ඡා කරන ඒක සමහර දේවල් මම කියන්නේ රාජතාන්ත්‍රික වශයෙන් ඒ අවශ්‍ය කටයුතු කරා. ඉතින් කොහොම වුණත් මම කියන්නේ අපේ සාමාන්‍ය දෙක හිතන්නකෝ. අර ආරක්ෂක කවුන්සිලයට අපිට වාර්තා කරලා තිබ්බා එදා 2016. ඒ වාර්තා කරලා තිබ්බා මේ වගේ දෙයක් වෙනවා කියලා පාස්කුරුහාරේ. හැබැයි ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. මෙතන කී දෙනෙක් ඉන්නවද ඒ සම්බන්ධව කටයුතු කරපු? කෝ කවුරුත් කතා කරේ නැහනේ. තව කොච්චර ඇවිල්ලා ගියාද මීට කලින් උත්? කණ්ඩායම් කොච්චර ඇවිල්ලා දිනන ලංකාවට? හැබැයි කවදාවත් කතා කරලා නැහැ. මේක අර තලගයා කබරගයා කරගන්න න්‍යාය නිසා තමයි අපිට කබර යතල මොකද්ද ඒ න්‍යාය නිසා තමයි ඔයගලන්ට ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන මට ඒක අදාළ නැහැ නමුත් කොහොම වුණත් මම කියන්නේ අපිට මේ බුද්ධි තොරතුරු පාවිච්චි අපි සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරු පාවිච්චි කරන්න බුද්ධි තොරතුරු එකතු කරගන්න වෙනම කණ්ඩායම් ඉන්නවා අපේ ඒවට වෙනම අපේ රටෙන් යනවා කණ්ඩායම් කවුරුද දන්නවද කණ්ඩායම් යනවා කියලා අපි සමහරලාට හමුදාවල් කණ්ඩායම් වෙනත් රටවල් ගිහලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්නේ මේ හොර වෙන දේවල් වලට නෙමෙයි මේ රට ආරක්ෂා කරගන්න සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් මේ අපේ රට මොනවාරි ප්‍රශ්නයක් වෙන්න එනවා නම් ඒව තමයි සාකච්ඡා කරන්නේ. අපි ගිහිල්ලා තියෙන ඒ වගේ සාකච්ඡා වලට එහෙම නැත්නම් අපි ට්‍රේනින් වලට ගිහිල්ලා තියෙනවා. මමත් ඒ වගේ ට්‍රේනින් වලට සම්බන්ධ වෙච්ච එකනේ. මම යුද හමුදාවේදී පුහුණු වලට ගියා රටවල් වල. පුහුණුවකට ගියාට පස්සේ මේ පුහුණු වලදී අපිට පුහුණු කරනවා අපිත් කරනවා ඒකේ ස්ටඩි කරනවා ගොඩක් දේවල් කරනවා ඒ වයින් තමයි අපි හොඳට අපේ මේ හමුදාව විරෝධතර රණවිරුවේ මේ ජයග්‍රහණ කරේ ඒ තියෙන අත්දැකීම් එක්ක ජයග්‍රහණය කරේ එහෙම නැතුව අපේ රට මේ අපි ඔක්කොම අර ඉබිකටු අස්සෙ රිංගගෙන ඉන්නවා වගේ අපිට විතරක් තනියෙන් පුළුවන් එහෙම ලෝකේ කිසිම රටක් නැහැ හැම රටකම එකතු වෙලා තමයි මේ දේවල් කරන්නේ හැම රටක් මේ විදිහට අන්තර්ජාතික වශයෙන් ඒ අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ බැඳිලා ඉන්නේ ඒක නිසා තමයි ගොඩක් දේවල් අපිට විසඳ ගන්න පුළුවන්කම හැකියාව ලැබිලා තියෙන්නේ ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අර ISI ශාස්ත්‍රවාදීන් ඒ විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වුණා ලංකාවේ ඒගොල්ලන් ශාස්ත්‍රවාදීන් පිළිබඳ විශේෂ මේකේ ඔය ජෙනරල් සලේ තමයි හිටියේ ඒගොල්ලන් තමයි ඒවා ක්‍රියාත්මක වුණේ ඒවා හොයන්න ගත්තේ ඒගොල්ලන් තමයි හැබැයි ඒක නිසා තමයි අපිට ලැබුණේ මේ තොරතුරු ඒ සියලුම තොරතුරු ලැබුණේ ඒක නිසා එහෙම නැතුව අපිට විතරක් විශේෂයෙන්ම අපේ
ප්‍රධානමන්ත්‍රී මණ්ඩලයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබතුමාත් ආරක්ෂකංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ ওই සත්භාවයෙන් ඇවිල්ලා කටයුතු කරන ඇවිල්ලා උපදෙස් දීලා අපිට බුද්ධිංශ වලට කටයුතු කළායයි කියන අය ලංකාවේ තිබිච්චි යුද්ධේ නිමා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරපු රණවිරුවන් කී දෙනෙකුට ඇමරිකාවට ඇතුල් වීමට තහනම් කළා වීසා ලබා දෙන්නේ නැතු ඉන්නවද
එදින පිටේ මන්තම මට ඒ ගැන කතා කරන්න මම ඒ ගැන කතා කරන්නේ මම ඒ ගැන මේ සම්බන්ධයක් මම දන්නේ නැහැ හැබැයි මම කතා කරන්නේ මේ බුද්ධිංශ වල තියෙන වැදගත්කම රටට අවශ්‍ය බුද්ධිංශ වල තියෙන වැදගත්කම ගැන මම කතා කරන්නේ මම කතා කරන්නේ මේ රටට අවශ්‍යයි බුද්ධිංශ පිටරටවල බුද්ධිංශ අවශ්‍යයි ඒ ජාල වලට අපි එකතු වෙන්න ඕනේ එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මොකද්ද මේ ලෝකෙ වෙන්නේ කියලා දැනගන්න අපිට පුළුවන් ද කටවහගෙන හිටියොත් එහෙනම් මොනවද දැනගන්න පුළුවන්ද අපි කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ අපේ රට විතරක් කමක් නැහැ කියලා හිටියොත් අපිට සම්මා අපි කිසිම දෙයක් දන්නේ නැහැ ලෝකෙ කිසිම දෙයක් දන්නේ නැහැ මොකක් වෙනවද කියලා දන්නේ නැහැ එහෙම ඉන්න බෑනේ අපි දැන් ගෙදර ඉඳන් අපි දැනගන්නේ ওই පත්තර පිටු හරි මොකක් හරි ඒව නේ එහෙම නැත්නම් දැන් දකින්න මාධ්‍ය සමාජ මාධ්‍ය වලින් තමයි අපි ගොඩක් දේවල් දැනගන්නේ ඒ වගේ බුද්ධිංශ අපි ඒ ජාලය කියන එක වෙනම ක්‍රමවේදයක් ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි අපිට මේ වගේ හැම තිස්සෙම වෙන්නේ විදේශ කුමන්ත්‍රණ ආරක්ෂක කටයුතු වලට අදාළ සාමාන්‍යයෙන් මං හිතන්නේ රීතින් සහ ප්‍රමිතින් ගැන කිසිම අවබෝධයක් නැතිකම නිසා තමයි මේ වගේ තත්යකට පත් වෙලා තියෙන්නේ මේ වගේ වචනයක් දෙකක් කතා කරනකොට මේවට අගේන්ස් කතා කරනකොට එහෙම නැත්නම් මේ වගේ අද පාර්ලිමේන්තුවේ උදේ අද හවස තානාපතිතුමියත් ඇවිල්ලා හිටියා ඇමරිකන් තානාපතිතුමියත් ඇවිල්ලා අපේ පාර්ලිමේන්තු ඇසෝෂියේෂන් එක පටන් ගත්ත අද ස්ටාර්ට් කරපු දවස අද කතා කරනකොට මේ වගේ ප්‍රශ්නයක් මෙතන කතා කරන උඩ යට පහල කතා කරන මෙතන කෑ ගහලා ගිහලා පහල කතා කරනවා ඇමරිකාව ඇමරිකන් තානාපතිතුමියත් එක්ක වෙන දේවල්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ වගේ දේවල් වලදී රටට ලොකු පැල්ලමක් එනවා. කළු පැල්ලමක් එන්නේ රටට. අනවශ්‍ය කතාවක් මේක. ඉතින් ඒක නිසා මේව විසඳගන්න ක්‍රමවේදයන් තියෙනවා. එහෙම නැතුව විපක්ෂයයි පක්ෂයයි රජයයි කියලා දෙකක් බෙදිලා මේ අනවශ්‍ය දෙයකට කෑ ගහ ගන්නවට වැඩිය මේව කතා කරන්න වෙන සිකියුරිටි කවුන්සිලෙක කතා කළා. මොකද්ද මේ ප්‍රශ්නේ වාගෙන ඒ අනුව කතා කරා නම් මේක මම හිතන්නේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. මේකෙන් ලොකු බලපෑමක් වෙනවා අපේ රටට. මේකෙන් ලොකු බලපෑම වෙන දෙයක් තමයි රටවල් වලට ගිහිල්ලා තියෙන්නේ. පිටරටවල් වලට ගිහිල්ලා තියෙන්නේ මේ කතා කරන හැම දෙයක්ම යනවා. අපේ තියෙන සම්බන්ධතා රටවල් එක්ක තියෙන සම්බන්ධතා නැති වෙනවා. මේක තමයි කරගන්න ඕනේ. විපක්ෂයට අවශ්‍ය වෙන්නේ අපේ රටේ තියෙන සම්බන්ධතා නැති කරන එක. අපේ රටේ තියෙන හොඳම සම්බන්ධතා නැති කරන එක තමයි වෙන්නේ. කතා කරන්න පුළුවන්. ලංකාව සමග අවුරුද්දට ආරක්ෂා රටවල් කීයක් කටයුතු කරනවද? ගරු මන්ත්‍රීතුමා ලංකාව සමග අවුරුද්දට ආරක්ෂාව සඳහා රටවල් කීයක් කටයුතු කරනවද? ඒව ගැන කතා කරන්නේ නැද්ද? කොච්චර කතා කරනවද? දීපාර්ශික ගිවිසුම් කොච්චර ගාණක් හදලා තියෙනවද රටවල් එක්ක? තනියෙන් කරන්න පුළුවන්ද? ඔබතුමාලා දන්නවා, ඔබතුමාලා හොඳටම දන්නවා. ජේෂ්ඨ අමාත්‍යවරු, ජේෂ්ඨ මැතිඅමතිවරු මෙතන ඉන්නේ. ඔබතුමාලා දන්නවා කොච්චර සම්බන්ධතා, එහෙම නැත්නම් ඔය ගහපු ඇග්‍රීමන්ට්ස් හැම එකකම ඔබතුමාලා සම්බන්ධ වෙලා තියෙනවා. අපි සම්බන්ධ වෙලා නැහැ. අපි මේ අලුත්ම නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. අපි නවක පාර්ලිමේන්තු ඔබතුමාලා කොච්චර සම්බන්ධතා තියෙනවද රටවල් එක්ක? කොච්චර ඔය ගිවිසුම් වලට, ඇග්‍රීමන්ට්ස් වලට කොච්චර සම්බන්ධ වෙලා තියෙනවද?
බිලන් පෙර මැත්තම
මම ඔබතුමාට බාධා කරන්නේ නැහැ වැඩි. මොකද ඔබතුමා මගේ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙක් අඩු ගන්න උතරින් පොහොට්ටු හොරු අතරින් හොර නොකර කෙනෙක්. හැබැයි ඉතින් ඔය ඔබතුමා බුද්ධ්‍යාංශ වල වැදගත්කම කියනවා නවරතන ජනාධිපතිතුමාට. අතුරුගිරියේ බුද්ධ්‍යාංශ ඒ මෙහෙම මේ සම්පූර්ණ නිවාසයම මෙතුමා අගමැති වෙච්චකම පාවා දීලා ඔක්කොම මරලා දැම්ම කොට මේ තස්සවාදීන් මහපාරේ වැදුවේ. මම ඔබතුමාට කියන්න කියන්නේ
කෙනෙක් කවුරෝ කෙනෙක් ඒ දෙයට සම්බන්ධ වෙනවා. ඒක අපි හෙලා දකිනවා. කවුරෝ කෙනෙක්, මොකද අපේ සේෆ් හවුස් ටික විනාශ කරපු අපි දන්නවා. LTD සත්‍යවාදීන්ගේ සම්පූර්ණ ඩීටේල්ස් යන්න හේතුවත් ඔය සේෆ් හවුස් එක විනාශ කරේ. ඒක හරි, ඔබතුමා කියන එක හරි. ඒක වෙනම දෙයක්. මම කියන්නේ ඒ දේවල් වලින් අපේ රට කොච්චර බලපෑමක් ආවද අපිට. LTD සත්‍යවාදීන් මේක ගහලා විනාශ කරේ ඒක ඒ දේවල් එක්කනේ. අපේ මුතාලි කර්නල් මුතාලිප්ලා මැරුවේ ඒක නිසානේ. ඒ ලිස්ට් ගිය නිසා තමයි මැරුවේ. ඒක හරි. හැබැයි මම කියන්නේ මේ දේවල් කරාම දැන් මේ රට ඇතුලේ ඊළඟට පිටරටවල් වලින් එන බලපෑම, පිටරටවල් වලට මේ කියන්නේ වෙන විදියකට, ඇමරිකාවට යන වෙන විදියකට. ඒකයි මම කියන්නේ. මේක හරි අපරාධයක්. මේ වගේ තත්ත්වයකට පත් වෙනවා නම් මේ රට පත් කරන්න එපා. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීවරුන්, ඔබතුමාලා සියලු දෙනාගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වගේ තත්ත්වයකට රට පත් කරන්න එපා. මේ වගේ තත්ත්වයකට පත් කරන්න එපා. ඔබලාට කවදා හරි මේ පැත්ත ඉඳ ගන්න වෙයි. මේතර එතකොට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා මේ රටේ තියෙන ප්‍රශ්න ඇතුලේ විසඳගන්න. එහෙම නැතුව මේක ලෝකෙටම කියලා මේ රටවල් තියෙන අතර තියෙන සම්බන්ධය නැති කරනවා කියන එක මහා අපරාධයක්. මේක අපිට සුළුපටුවේ හිතන්න බෑ. ඒක නිසා මම හිතන්නේ මේ වගේ පටදේවල් වලට කාලය යොමු කරන එකත් හරි අපරාධයක්. ඒක නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමනි, මේ වගේ දේවල් අපි සාමාන්‍යයෙන් රටක් ආරක්ෂා කරගන්න මේවයින් අපි වෙනස් විය යුතුයි. මේ වගේ හිතන thinking pattern එක වෙනස් කරන්න ඕනේ. thinking pattern එක වෙනස් කරන්න ඕනේ. එහෙම නැතුනොත් අපේ මේ රට ආරක්ෂා, අපේ රට මව්බිම ආරක්ෂා කරගන්න වෙන්නේ
නැහැ.
ඒක නිසා මං
හිතනවා ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා මම හිතන්නේ හරියට යෝජනාව කියවලා නැහැ. මං හිතන්නේ මෙතන අතර වශයෙන් බුද්ධ්‍යංශ ගැන කතාවක් නෙවෙයි යන්නේ. බුද්ධ්‍යංශ ගැන ප්‍රශ්නයක් නැහැ අපිට. රටේ බුද්ධ්‍යංශයක් තියන්න ඕනේ. නමුත් ඒ ප්‍රශ්නයක් නෙවෙයි මේ කතා කරන්නේ. රාජ්‍යතාන්ත්‍රික පිරිසක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා මේ ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා. ඒක එක්ක බුද්ධ්‍යංශයට නැත්නම් තාක්ෂණික කාරණයකට තාක්ෂණික උදව්වක් ගන්නටද මොකටද කියලා කිව්වම ඇති.
මම මේ අද උදේ ඉඳන් අහන් ඉන්නකොට මේ කතා කරේ, විපක්ෂයෙන් කතා කරේ මේ ගැන්නේ. මේ ආරක්ෂාව ගැන තමයි රටේ කතා කරේ. ආරක්ෂක එහෙම නැත්නම් මේ තියෙන බුද්ධිංශ ගැන තමයි කතා කරේ හැමෝම. මම උදේ ඉඳන් අහන් ඉන්නවා මේ තියෙන්නේ දවල් ඉඳන්. ඒ පටන් ගත්ත වෙලාව ඉඳන් අහන් හිටපු දේවල් වල කතා කරේ. ওই ටික කතා කරලා ඉවරලා මැතිවරණයක් ගැන කතා කරා. මං කියන්නේ මං ඉල්ලන්නේ වෙන දෙයක්. මම මේ සම්පූර්ණ කතාවල් අහලා මං ඉල්ලන්නේ වෙන දෙයක්. අපේ රට හානිදායක වෙන දේවල් කරන්න දෙන්න එපා. මේ වගේ තැනකට ගේන්න එපා. පාර්ලිමේන්තුව මේ වගේ තැනකට ගේන්න එපා. එහෙම ගෙනාවොත් එහෙම අපේ රටම විනාශ වෙනවා. අපේ රටේ සම්බන්ධතා නැති වෙනවා. රටවල් එක්ක තියෙන ගනුදෙනු සියල්ලම නැති වෙනවා. මේ අමාරුවෙන් නැගිටින රට අපි ඔක්කොම හිතන්නේ ඒක.
අපි අමාරුවේ නැගිටින්නේ මේ රට. මෙතනින් එහාට අපිට යන්න තැනක් නැහැ. බිමටම වැටලා ඉවරයි රට. අපි දැන් ටිකෙන් ටික ටිකෙන් ටික මේ ගොඩනගෙනකොට ජනාධිපතිතුමා යම් කිසි ක්‍රමවේදයක් හදලා මොකක් හරි ක්‍රමයකට මේ උඩට ගන්න හදනකොට රට මේ වගේ කොහෙවත් නැති එකක් ඇදලා අරගෙන අන්තිමට බිම දාලා දානවා. අපි දන්නේ නැහැ මොන තැනකට යයිද මොනව වෙයිද කියලා. හැබැයි සතුරු වෙන්න පුළුවන්. සමහර LTD ත්‍ස්තවාදීන් ඒ කාලේ ත්‍ස්තවාදීන් ක්‍රියා කරනකොට ත්‍ස්තවාදීන් අපේ විශාල ප්‍රමාණයක් මිය යනකොට විරෝධාර රණවිරෝ මිය යනකොට සතුරු වෙච්ච පිටිසකුත් හිටියා. සතුරු වෙච්ච පිටිසක් හිටියා අපි දන්නවා. හමුදාවෙ ඉඳලා අපි දන්නවා. අපි තුවාල වල මං ආවා ආපදගෙන තුවාල වෙලා. අපි දන්නවා සමහර මිනිස්සු සතුරු වුණා.
අවසන් කරන්න.
මේ රටේ තියෙන මේ ප්‍රශ්නය. හැබැයි රට ප්‍රශ්නේ ඉවර කරාට පස්සේ අසතුරු වෙන පිටිසකුත් හිටියා. ඉවරයි. මෙන්න යුද්ධය ඉවරයි කියලා. සමහර ආම් ස්ටිල් කාර්යෝ ඒ වගේම රටට ආදරය නොකරන මිනිස්සු කැමති වුණ නැහැ යුද්ධය ඉවර කරනවට. ඒකෙන් කවවාගෙන කාපු මිනිස්සු කැමති වුණ නැහැ. හැබැයි යුද්ධය ඉවර කරා. ඉතින් ඒක නිසා මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ වගේ දේවල් එහෙම නැත්නම් මේ වගේ යෝජනා මේතනට ගේන්න එපා. මේක වෙන විදියකට කතා කරලා විසඳගන්න ක්‍රමයක් හදාගන්න. එහෙම නැතුනොත් මේ පාර්ලිමේන්තුවේ මේ වගේ අනවශ්‍ය දේවල් කතා කරලා රටවල් අතර තියෙන සම්බන්ධතා නැති කරලා නොයෙකුත් ගැටලු ඇති කරලා මේ නැගගෙන අපි යන්තම් උස්සන්න යන රට කොහොම අමාරුවෙන් උඩට ගන්න හදන රට විනාශ කරන්න දෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටින්මින් මගේ කතාව අවසන් කරන ස්තුතියි.
බොහොම ස්තුතියි. සභාව කල්තැබීම පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල්තබනවා.